දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
ඊතං සන්තං ඊතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිසග්ගෝ තණ්හක්ඛයෝ විරාග නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර ගැනීම තණ්හාව ක්ෂය කිරීම නොවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 33 වන දේශනයයි මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනටම නැඹුරු වන අන්දමින් වැඩීමේදී සතිපට්ඨාන, සම්මප්පාදාන, විද්ධිපාද, ඉන්ද්‍රිය, බල, බොද්ධංග යන අනිකුත් බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙන බව කලින් දවසේ දේශනයේ අගහරුවේදී ප්‍රකාශ කරන්නට යෙදුණා. මෙදුම් සංගීයේ මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාව පැහැදිලි කර දෙන ආකාරය විග්‍රහ කිරීමට අප යම්කිසි ආරම්භයක් කළ නමුත් සම්පූර්ණ කරගන්නට කාල වේලා මදි වුණා. සලායතන පිළිබඳ තථාභූත ඥාන දර්ශනයක් නැති කලදී ඇලීම් බැඳීම් මුලාවීම් ඇතිවීමෙන් පංචපාදානස්කන්ධයේ ගොඩනැගෙන බව භවයක් ගොතාලන තණ්හාව වගේම විඩා දැවිලි තැවිලි දුක් දුම්නස් පැඩෙන බවත් එදා උපුටා දැක්වූ සූත්‍ර කොටසින් කියවුණා. අද පළමුවෙන්ම ඒ සූත්‍රයේ ඉතිරි කොටස විග්‍රහ කරන්නට බලමු. චක්කුංච කෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං චක්ඛු විඥානං ඥානං පස්සං යථා භූතං චක්ඛු සම්පස්සං ඥානං පස්සං යථා භූතං යම්පි දං චක්ඛු සම්පස්සපච්චය උපජ්ජති වේදී තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ඥානං පස්සං යථා භූතං චක්ඛුස්මින් න සාරජ්ජති රූපේසු න සාරජ්ජති චක්ඛු විඥානේ න සාරජ්ජති චක්කු සම්පස්සේ න සාරජ්ජති යම්පි දං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදී තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තස්මින් පින්න සාරජ්ජති තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූලස්ස ආදීනෝ අනුපස්සිනෝ විහෙරතු ආයතින් පංචපාදානස්කන්ධා අපචයං ගච්ඡanti තන්නා කැස පුනෝ භවිකා නන්දි රාගසාගත තත්‍ර තත්‍රාභිනන්දිනී සා කැස පහියති තස්ස කායිකාපි දරථා පහියන්ති චේතසිකාපි දරථා පහියන්ති කායිකාපි සන්තාපා පහියන්ති චේතසිකාපි සන්තාපා පහියන්ති කායිකාපි පරිලාහ පහියන්ති චේතසිකාපි පරිලාහ පහියන්ති සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසන්ති. මහණෙනි, අස තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, රූපයන් තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්ඛු විඥානීය තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්ඛු සම්පස්සේ තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ, චක්ඛු සම්පස්සේ ප්‍රත්‍ය කරගෙන යම්සෝ හෝ දුක්ඛෝ නදුක් නසුව හෝ වේදනිතයක් වේද ඒද තත්ත්ව පරිද්දෙන් දන්නේ දක්නේ. ඇසෙහිනො ඇලේ, රූපයන් හිනො ඇලේ, චක්ඛු විඥානය හිනො ඇලේ, චක්ඛු සම්පස්සේ හිනො ඇලේ, චක්ඛු සම්පස්සේ ප්‍රත්‍ය කරගෙන යම්සෝ හෝ දුක්ඛෝ නදුක් නසුව හෝ වේදිතයක් වේද එහිද නො ඇලේ, එසේ නො ඇලේ, නොබැඳී, නොමුලා ආදීනව දක්මින් බෙසෙන්නා වූ ඔහුගේ මතු ඇතිවීමට තිබෙන පංචපාදානස්කන්ධයේ අඩුවීමට වේ. නැවත භවයක් ගොතාලන තුටුවීම් මැලීම් සහිත ඒ තැන සතිපුණ ස්වභාවය ඇති තණ්හාවද ඔහු තුළ ප්‍රහීන වේ. ඔහුගේ කායික විඩා වූ ප්‍රහීන වෙත්, චෛතසික විඩා වූ ප්‍රහීන වෙත්, කායික සන්තාපය වූ ප්‍රහීන වෙත්, චෛතසික සන්තාපය වූ ප්‍රහීන වෙත්, කායික පරිලාහය වූ ප්‍රහීන වෙත්, චෛතසික පරිලාහය වූ ප්‍රහීන වෙත්, එතෙම කායික සුඛයක්ද චෛතසික සුඛයක්ද නිදි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ කියාපු ශික්ෂණයේ ආශ්‍රයෙන් මේ ආර්ය ශ්‍රාවකයා තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩින ආකාරය. මේ ශික්ෂණය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුවෙන හැටි පෙන්වන්න පුළුවන්. යා තථා භූතස් දිට්ඨි ශාස හෝති සම්මා දිට්ඨි. යෝ තථා භූතස් සංකප්පෝ ශාස හෝති සම්මා සංකප්පෝ. යෝ තථා භූතස් වායාමෝ ශාස හෝති සම්මා වායාමෝ. යා තථා භූතස් සති ශාස හෝති සම්මා සති. යෝ තථා භූතස් සමාධි ශාස හෝති සම්මා සමාධි. පුබ්බේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආදී වූ සද්දෝ හෝති. ඉමමස්සයන් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පරිපූර්ණ පච්චති. එබඳු වූ ඔහුගේ, ඒ කියන්නේ අර කලින් කියාපු ශික්ෂණය කී ශ්‍රාවකයාගේ ඒ විදිහට හිටින්නේ ඔහුගේ යම් දෘෂ්ටියක් වේද ඒ ඔහුට සම්මාදිට්ඨිය වේ. එබඳු වූ ඔහුගේ යම් සංකල්පයක් වේද ඒ ඔහුට සම්මා සංකල්පය වේ. එබඳු වූ ඔහුගේ යම් ජායාමයක් වේද ඒ ඔහුට සම්මා වායාමය වේ. එබඳු වූ ඔහුගේ යම් සතියක් වේද ඒ ඔහුට සම්මා සතිය වේ. එබඳු වූ ඔහුගේ යම් සමාධියක් වේද ඒ ඔහුට සම්මා සමාධිය වේ. කල්තබාම ඔහු තුළ කාය කර්ම වචී කර්ම සහ ආදී සුපිරිසිදු වේවි. මෙසේ ඔහු තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයේ. දැන් මෙතන සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියවෙන පිළිවෙලටම කියවුනේ නැහැ. නමුත් අදදී අර කාය කර්ම වචී කර්ම ආදීව සුපිරිසිදු වෙනවා කියලා ප්‍රකාශ වෙලේ අපි අර කලින් දේශනාවේදී මහා චත්තාරසික සූත්‍රයේ සඳහන් කළ කාරණයමයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වීමේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන අංග තුන පහළවන්නේ විරති චෛතසික වශයෙන්. ඒකයි මෙතන මේ විශේෂයක් වගේ දැනුනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විට ඒකම බෝධිපාක්ෂික ධර්මයක් වැඩින ආකාරය පෙන්වන්න කරනවා. තස්සේ වන් අරියන් අට්ඨංගිකං මග්ගං භාවයතු චත්තාරෝපි සතිපට්ඨාන භාවනා පාරිපුරින් ගච්ඡanti. චත්තාරෝපි සම්මප්පධාන භාවනා පාරිපුරින් ගච්ඡanti. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපුරින් ගච්ඡanti. පංචකේන්ද්‍රියානි භාවනා පාරිපුරින් ගච්ඡanti. පංචවිබලානි භාවනා පාරිපුරින් ගච්ඡanti. සත්‍යවිබොද්ධංගා භාවනා පාරිපුරින් ගච්ඡanti. සේමේ ද්වේ ධම්මා යුගනද්ධා වත්තanti. සමතෝච විපස්සනා. මෙසේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නා වූ ඔහුට සතර සතිපට්ඨානයේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, සතර සම්මාප්පධානයේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, සතර ඉද්ධිපාදයේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, ඉන්ද්‍රිය පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, බල පහද භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, බොජ්ජංඝාත භාවනා වශයෙන් පරිපූර්ණත්වයට, ඔහු තුළ සමථ විපස්සනා යන මේ ධර්ම දෙක යුගනද්ධව එකට බැඳී පවතී. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ විදිහට බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම සම්පූර්ණ වීමේ අවසාන ප්‍රතිඵලය. සෝ යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤා තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති. සෝ යේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා පජාති. සෝ යේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේ. සෝ යේ ධම්මා අභිඤ්ඤා සච්චිතාතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චිතා. එතෙම යම් ධර්මයෝ අභිඥාවෙන් පිළිසින දැත්තාහුද ඒ ධර්මයන් අභිඥාවෙන් පිළිසින දැනගනි. යම් ධර්මයන් අභිඥාවෙන් ප්‍රහාණය කටියුතුද ඒ ධර්මයන් අභිඥාවෙන් ප්‍රහාණය කරයි. යම් ධර්මයෝ අභිඥාවෙන් වැඩි යුත්තාහුද ඒ ධර්මයන් අභිඥාවෙන් වැඩයි. යම් ධර්මයෝ අභිඥාවෙන් සාක්ෂාත් කළ යුත්තාහුද ඒ ධර්මයන් අභිඥාවෙන් සාක්ෂාත් කරයි. අභිඥාවෙන් පිළිසින දේතු ධර්ම හැටියට දක්වන්නේ පංච උපාදානස්කන්ධය. අභිඥාවෙන් ප්‍රහාණය කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ අවිද්‍යාවත් භව තෘෂ්ණාවත්. අභිඥාවෙන් වැඩි යුතු ධර්ම හැටියට දක්වන්නේ සමථයත් විපස්සනාවත් කියන මේ ධර්ම දෙක. අභිඥාවෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ විද්‍යා සහ විමුක්ති, මාර්ග ඥාන සහ ඵල ඥාන කියන දෙක. දැන් එතකොට අපි කලින් සඳහන් කළ ආකාරයට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල තිබෙන ක්‍රමානුකූලත්වය ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියටම පිහිටි සෝවාන් ආර්ය පුද්ගලයා තුළ ඒ පුද්ගලයාට අනුකුත් බෝධිපාක්ෂික ධර්ම මෙතකින්ම වාගේ ඉබේම වාගේ පහළ වෙන බව සඳහන් වෙලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමානුකූලත්වය නිසා. සතිපට්ඨාන සූත්‍රයේදී ඒ කායන අයං භික්කවේ මග්ගෝ කියලා සඳහන් වීම නිසා ඇතැම් කෙනෙක් සතිපට්ඨානය එකම මාර්ගයයි කියලා තෝරන්න පෙළඹෙනවා. ඒක යුක්ති සහගත නැති බව කලින් අවස්ථාවක අපි හේතු සාධක සහිතව පෙන්නුම් කළා. දැන් මෙතනත් තියෙනවා ඒ කායන කියලා කියන්නේ එකම මාර්ගය කියන අර්ථයෙන් නොවේ, එකම අරමුණකට යොමු, ඒ කියන්නේ නිවනට යොමු. ඒක නිසා තමයි මේ පාඨයේ අගට එන්නේ ඥායස අධිගමනාය නිබ්බානස සත්‍ය කිරියයි. ලෝකෝත්තර මාර්ගය ලබා ගැනීම සඳහා, නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ආරම්භයක් සතර සතිපට්ඨානයෙන් කෙරෙන්නේ. ඒ පටන් ගත්තු ආරම්භය සම්මප්පදා, ඉද්ධපාද, ඉන්ද්‍රිය, බල, බොජ්ජන් ගෝසේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කුළු ගැනීම. දැන් මේ මහා සලායතනික සූත්‍රයේ කීප තැනකදීම කියුණා ජානං පස්සං යථාභූතං යන වචන. සත්ව පරිද්දෙන් දැනීමක් දැකීම ගැන කියුණා. අස පිළිබඳව, රූපයන් පිළිබඳව, චක්කු විඥානය පිළිබඳව, චක්කු සම්පස්සේ පිළිබඳව, චක්කු සම්පස්සේ නිසා ඇතිවන වේදිතාන් පිළිබඳව, මෙන්න මේ කියන යථාභූත ඥානය කුමක්ද කියලා අපි ටිකක් විමසලා බලමු. සංඥාව මිනිගොකට උපමා කරලා තියෙනවා. මෙන්න මේ සංඥාවේ මරීච ස්වභාවය කුමක්ද කියලා ටිකක් හිතලා බලන්න වටිනවා. ග්‍රීෂ්ම කාලයේ තනි තලාවක ඈත පෙනෙන මිරිඟුවක් දකිනමු. ඒ මිරිඟුවේ ජලය පිළිබඳ සංඥාවක් ඇති කර ගන්නවා. ජලය කියලා හිතා ගන්නවා. මඤ්ඤණාවක් ඇති කර ගන්නවා. ඒ සංඥාව අනුගිය මඤ්ඤණාවක් ඇති කර ගන්නවා. එහෙම හිතාගෙන ඒ මිරිඟුව දිහාවට දුවන්නේමක් නිසාද මේ දිවීමෙන් තමත් ඒ ජලයත් අතර ඇති පරතරය කිවා දමලා ඒ ජලයට ලං වෙන්න පුළුවන් කියන හැඟීම මොහා තුල තිබෙන නිසා. නමුත් මොහා තේරුම් නොගත්තු කාරණයක් තිබෙනවා. මේ පරතරය දුවල ගෙවන්න බෑ කවදාවත්. මේ පරතරය ගෙවා දෙමිය නොහැක්කා. දෙකොනක් ඇති තාක් මැදක්ද තියෙනවා. මේක අවධාරණයෙන් තිබෙ යුත්තක්. එතකොට ඇසෙන් කරලා ගත්තනම් ඈත තිබෙන යම් කිසි දෙයක් ජලය කියලා වෙන් කරගත්තනම් ඒ අතර තියෙනවා පරතරය. මේ කාරණා තුනම අවශ්‍යයි මේ කියපු සංඥාමය අවස්ථාවට. අනික නිසා අර පරතරය ගෙවා දැමිය නොහැක්කක්. මේක ගෙවා දැමිය නොහැක්කක් බව තේරුම් ගත්ත විමුක්ත පුද්ගලයා අර මිරිඟුවෝෂ දුවන්නේ නැහැ. ඒ තැනැත්තා ඒ රහතන් වහන්සේ දිට්ඨේ දිට්ඨමත්තං ආදී වශයෙන් දැකූ පරිදි දුටිහි දුටුමතින් නවතිනවා. ඇසුනෙහි ඇසුන මතින් නවතිනවා. දැනුනෙහි දැනුන මතින් නවතිනවා. දැනගත් දෙහි දක්මතින් නවතිනවා. මෙන්න මේ විදිහට මඤ්ඤණා කරන්න යන්නේ. ඒ සංඥාව අනුව මඤ්ඤණා කරන්න යන්නේ නෑ. දුටු දෙයක් ඇත, දුටු කෙනෙක් ඇත කියලා එහෙම මඤ්ඤණා කරන්න යන්නේ. ඇසීම් ආදී පිළිබඳවක් තියෙනවා. මෙන්න මේ මඤ්ඤණාවන්ගින් විමුක්ත තත්ත්වය රහතන් වහන්සේ කෙනෙකු තුළ තිබෙන බව අපාර කලින් අවස්ථාවක 26 දෙන සූත්‍රයෙන් උපුටා දැක්වූ පාඨයෙන් පැහැදිලි වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වුණා අරහත්ත්වයට ප්‍රතිඥා කරන භික්ෂුන් වහන්සේ නමක්, රාහත් බව තමන් ලැබූ බව කියා හිටිය රහතන් වහන්සේ නමක්, ditthe sutta mutta viññāta කියන කාරණා පිළිබඳව කළ යුතු නිවැරදි ප්‍රකාශය මොකක්ද? ඒ ප්‍රකාශය ditthe ko aham āusu anupāyo anapāyo anisito appatibaddho vippamutto visanyutto vimariyādikateṁ cetasā ihana. එහෙත්නම් මම ditthaya පිළිබඳව ලංවන්නේ නැතිව, ඈත් වෙන්නේ නැතිව, ඒ අසුරු කරන්නේ නැතිව, ඒ බැඳෙන්නේ නැතිව, ඒ නිදී, ඒ ජලවි මායම් කර නොගත් සිතකින් යුක්තව වාසය කරනවා. දැන් අපි මේ පාඨයේ අර්ථය අපි මිරිඟුව පිළිබඳව කී කාරණයන් තේරුම් ගන්න බලමු. මිරිඟුවකට ලං වෙන්නත් බෑ, ඈත් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේ මිනිඟුවක් දැක්කම ජලය පිළිබඳ සංඥාවක් ඇති කරගෙන පිපාසය නිසා, බොනු කැමැත්ත නිසා ඒ පැත්තට දුවල යන එකයි සිරිත. අපි ටිකකට හිතාගනිමු. මිරිඟුව දැකලා ඔන්න ගම් වතුරක් ගලාගෙන එනවා කියලා බය වුණා කියලා. ඒ තැනැත්තා ආපහු ඇරිලා දිව්වොත්, ටිකක් දුර ගිහලා ඇරිලා බැලුවත් ඒත් ඒක පිටිපස්සේ. මේකට පේනවා මිරිඟුවට ලංවන්න ලංවන්න ඈතමයි. ඇත්වෙන්න ළඟම ඔන්න ඔබ නිසා රහතන් වහන්සේ දිට්ඨ සුත මුත ආදී මිරිඟුවරට ලංවන්නෙත් නැහැ, ඈත්වෙන්නේ. හිතින් ලංවීම ඈත්වීම දෙකම කරන්නේ නැහැ. කයින් ඒ විදිහට කරනවා වගේ පේනවා ලෝකයාට. අනුපායෝ අනපායෝ. ඒ වගේම අනිශ්චිතෝ ඒ ඇසුරු කරන බුදු. ඔන්න හොඳ ජලාශයක් තියෙන තැනක් කියලා එතන නැවතිලා ඉන්නේ නැහැ. අප්පටිබද්ධ සිතෙන් එහි බැඳී ඉන්නේ නැහැ. පිප්පමුත්තෝ ජලයේ කියන සංඥාවෙන් මිදිලා මඤ්ඤණාවෙන් මිදිලා. විසංයුක්තෝ එයින් ගැලවිලා. විමරියාදික තියෙන චේතස මායින් නොකරගත් සිතකින්. මොකක්ද මේ මායින් කිරීම? දෙකොන සහ මැද. දෙකොන සහ මැද අර කලින් කියාව. ඇස වෙනමයි රූපය වෙනමයි. පරතරයයි කියලා ඔය විදිහට මායින් කර ගැනීමකුත් නැහැ. මේ සතන් වහන්සේ තුත්. දැන් එතකොට මේ ප්‍රකාශ කළ මේ කාරණාව අපට පෙනෙනුත් මඤ්ඤණාවෙන් කෙරෙන්නේ අර දික්ඨ සුතමිත ආදිය පිළිබඳ වස්තුත්වයෙන් ඇති කර ගැනීම. දෙයක් කියලා හිතා ගැනීම. මඤ්ඤණාවෙන් කෙරෙන්නේ දකින දෙයක් තියෙනවා, අසන දෙයක් තියෙනවා කියලා හිතා ගැනීම ආදී. එහෙම හිතා ගැනීම නිසාම තමයි අපි කලින් සඳහන් කළා යේන යේනි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා. ද්වේතානුපස්සනා සූත්‍රයෙන් ගාථාවක් උඩට ලැක්ුවා. මඤ්ඤණා කිරීම නිසාම එය දෙයක් වෙනවා. එය දෙයක් වීම නිසා එය අනිකක් බවට පත් වෙනවා. දෙයක් වෙලයි යන් දෙයක් වන්නේ කියලා ප්‍රකාශ කළේ ඒක. දෙයක් හැටියට ගැනීම නිසාම ඒකට ලං වෙන ධර්ම උත්සාහයෙන් ඈත් වෙනවා වගේ කි. අපි මූලපරියාය සූත්‍රය පිළිබඳ විග්‍රහයේදී දිගින් දිගටම සාකච්ඡා කළා දැනීම් මට්ටම් තුනක් තිබෙනවා. සංඥා, අභිඤ්ඤා, පරිඤ්ඤා. අෂ්ටවත් ප්‍රත්‍යඥා සංඥාවෙන් බැඳිලා ඒ අනුව මඤ්ඤණා කරනවා. පඨවි සංඥාව ඇති කරගන්නේ පඨවිය දෙයක් කියලා හඳිනවා. පඨවියයි කියලා හඳිනවා. පඨවිය මගේ කියලා හඳිනවා. පඨවියෙන් කියලා හඳිනවා. දෙයක් හැටියට හිතාරයි. දිට්ඨිය පිළිබඳවත් එහෙමයි. නමුත් ශ්‍රේක පුද්ගලයා අර විශිෂ්ට ඥාණය ඇති කරගෙන හේතුප්‍රත්‍ය සමවාය පිළිබඳ යම්කිසි අවබෝධයක් තිබෙන නිසා නමුත් පිළිහෙ දැනීමක් තවම නැහැ. ආශ්‍රවානුසයේ විවර නැති නිසා ඒ නිසා හික්මෙනවා මඤ්ඤණා ඇති කර නොගැනීමට. යුක්ත පුද්ගලයා රහතන් වහන්සේ පරිඥා වශයෙන් සම්පූර්ණයෙන්ම පිළිහෙ දැනගෙන ඉවරයි. මේ සංඥාවන්ගේ මරීචි ස්වභාවය. දැන් එතකොට මේ විදිහට අපට පේනවා මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ වස්තුත්වයෙන් සලකලා දෙයක් හැටියට හිතා ගැනීමයි. හිතා ගැනීම ගොඩක් මෙතන තියෙනවා. ඊළඟට මෙහෙම හිතාගත්තු දේ අල්ලා ගැනීමටත් එක්තරා උත්සාහයක් කරනවා. ඒක කෙරෙන්නේ මේ තණ්හා. තණ්හා නිසා උපාදානය. මේ දෙයක් හැටියට හිතාගත්තු දේ අල්ලා ගන්න උත්සාහයක් කරනවා. මෙතන මේ කාරණා තුනක් තිබෙන බව මතක වෙනවා ඒ නිසා. මධ්‍යපින්ඩික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේදී අපිට විශේෂ පාඩයක් හමු වුණා. මුල්ම පාඩිය චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඥානං. එසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්ඛු විඥානය ඇති වෙන්නේ. එතන මහා ගැඹුරු කාරණයක් තියෙනවා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු තැනක චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඥානං. එසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්ඛු විඥානය උපදින්නේ. චක්ඛු විඥානේ ප්‍රතිත සමුප්පන්න දෙයක් බව එතනින් පෙන්වුම් කරනවා. ඒකම අර කලින් කියාවු දෙකොන සහ මැද එතනින්ම මතුවෙනවා. අසත් රූපයක් වෙන් කර දැනි ගැනීමමයි චක්ඛු විඥානය කියලා කියන්නේ. යම් අවස්ථාවක ඇස වෙන් කරගත්තා නම් මේ ආධ්‍යාත්මික ආයතනයයි කියලා. රූපය වෙන් කරගත්තා නම් මේ බාහිර ඊට පිටින් තියෙන ආයතනයයි කියලා. එතනමයි චක්ඛු විඥානය. ඕක තමයි පරතර. එතකොට මෙන්න මෙතනම තියෙනවා දෙකොන සහ මැද. මේක තේරුම් ගැනීම පහසු වීමට අපි කලින් අවස්ථාවක දැක්වූ වඩුවා පිළිබඳ උපමාව එළියට ගනිමු. අපි සඳහන් කළ දොරක් හදන වඩුවේ ලෑලි දෙකක් පුරුද්දලා ඒ දොර හදනකොට ඒ ලෑලි දෙකේ පරතරය ගැන අවධානය මානසිකාරී යොමු වෙන අවස්ථාවේදී කතා කරනවා මේ ලෑලි දෙකේ හේතුව හරිනේ නැත්නම් හරි කියලා. ඒ විදිහට හිතනවා. මේ ලෑලි දෙකේ හේතු වීමක් ගැන කතා කරන්නේ ලෑලි දෙකේ සම්පස්සයක් ගැන කතා කරන්නේ වඩුවගේ මානසිකාරය අර දෙකක් හැටියට එතන බෙදිලා. දොර එකක් හැටියට නෙවෙයි ලෑලි පළු දෙකක් හැටියට. ඔන්න ඔය විදිහේ දෙයක් මේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්කුඥානං කියන තැන තියෙනවා. අසවෙන් කරගත්තා රූපේ වෙන් කරගත්තා. ඒ වෙන් කර දැන ගැනීම විඥානයයි. ඒක තමයි පරතරය, ඒක තමයි මැද. ඔන්න ඔය දෙකොන සහ මැදේ තෙන්දිමත් වුණා. මේ චක්කු සම්පස්සේ කියන එක එතකොට ධර්මානුකූලව බලනකොට ඉතාමත්ම සංකීර්ණ අවස්ථාවක්. ඇත්ත වශයෙන් මේක දෙකොනක් සහ මැදක් තියෙන දෙයක්. දෙකොනක් මැදක් ඊට අයිති. මේ දෙකොනක් මැදක් තිබුණට මොකද මේ මැදනතකා හැරීමක් සාමාන්‍ය ලෝකයා තුළ තිබෙනවා. මැදනතකා හැර දෙකොන ගැටලීමේ තැත තමයි උත්සාහය, තමයි උපාදානය කියලා කියන්නේ. ඒක තණ්හාවෙන් කෙරෙන එකක්. තණ්හාවන උපාදානයක් වෙනවා. හරියට මෝහා හිතා ගන්නවා. දැන් මම මෙතන ජලය අතන, මම බොන්නේ එතනට කිට්ටු වෙන්න ඕන කියලා දුවන පටන් ගන්නවා. පරතරය අමතක කරනවා. ඔන්න ඔය විදිහ දෙයක් සිද්ධ වෙනවා ඉන්ද්‍රිය ඥානෙ. අර පරතරය අමතක කිරීමට තුළු දෙන්නේ තණ්හාවයි. තණ්හාවට ලේප කියලා නමක් සඳහන් වෙනවා. ලාටුව. අන්නේ තණ්හාවේ තියෙන ලාටු ගැටීම් තමයි මැද පරතරය මකාලන්න උත්සාහ කරන්නේ. බුදුරජාන් වහන්සේ තණ්හාව බහුම් කාර්යයකට උපමා කළා. සිබ්බනි. මේ මෙහි මේදී වගේම ගෙති මේදී මේ සිබ්බති සංසිබ්බති කියන පද දෙක යොදනවා. නැහිමටත් ගෙතිමටත් දෙකට. නැහිමේදීත් ගෙතිමේදීත් දෙකේදීම කියවන්නේ අර පරතරය අඩු කරලා ගැටලා යනවා. එතකොට මෙන්න මේ උපාදානය කියලා කියන්නේ ඔන්න ඔය විදිහට තණ්හාව පිහිට කරගෙන ඒ දෙකොන ගැටලා යමේ තත. බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතේ පාරායන වග්ගයේ තිස්ස මෙත්තය සූත්‍රයේදී ඉතාමත්ම ගම්භීරාර්ථවත් ගාථාවකින් පෙන්නුම් කරනවා. මේ තණ්හාව නැමැති සිබ්බණිය මේ මහුම් කාර්ය ඉක්මවලා, ජෙතුම් කාර්ය ඉක්මවලා විමුක්තිය ලබන ආකාරය. යෝ භන්ති විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහපුරිසෝති සෝධ සිබ්බණි මච්චක. යම් කෙනෙක් කොන් දෙක තේරුම් මාර්ගෙන් ප්‍රඥාවෙන් මැද නොවැළේද ඔහුට මම මහපුරුෂයායි කියන්නේ. එතෙම මේ ලෝකයේ සිබ්බණි නම් වූ මහුම් කාර්යයක් මොවාගේ වේ. මේ ගාථාව කොයිතරම් ගැඹුරුද කියතොත් බුදුරජාණන් වහන්සේ වැඩවිසූ කාලයේම උන්වහන්සේ බර්ණසීසි පතනයේ වැඩවසන අවස්ථාවක ස්ථවිර භික්ෂූන් වහන්සේලා පිරිසක් මණ්ඩල මාලයේ රැස් වෙලා මේ ගාථාව මුල් කරගෙන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කළා. බුද්ධ කාලයේ යවුරු ධර්ම සාකච්ඡා කිරීම සඳහා ඉදිරියට ගත්තේ මේ කාලයේ ඉදිරියට ගන්න ධර්ම කොටස් වගේ දේවල් නෝ. සුත්තනි පාතේ අටක පාරායන වගේ වැනි යවුරු ධර්ම කොටස්. මේ ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාවේ මාතෘකාව මේ විදිහට මතු කර ගන්නවා. එවැනි භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායනේ මෙත්තිය පන්හි මෙන්න මෙහෙම ගාථාවක් ප්‍රකාශ කරලා තියෙනවා. මෙතන කියන කොන් දෙක සහ මැද කුමක්ද? ඒක පාලියෙන් සඳහන් වෙන්නේ මේ විදිහට. කතමෝනු කෝහෞසෝ ඒකෝවන්තෝ කතමෝ ද්විතියෝවන්තෝ කිං මජ්ජේ කා සිබ්බනි. එබැවින් මෙතන කියවෙන ඒකාන්තයේ කුමක්ද? එක කොන කුමක්ද? දෙවෙනි කොන කුමක්ද? මැද කුමක්ද? නැහොම් කාර්ය කවුද? මේ මාතෘකාව යටතේ මේ සංඝ සභාව ඇමතු පළමුවෙනි ස්වාමීන් වහන්සේ මෙන්න මෙහිම ප්‍රකාශ කරනවා. පස්සෝ කෝවාවුසෝ ඒකෝවන්තෝ පස්ස සමුදියෝ ද්විතියෝවන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හා හිනං සිබ්බති තස්සි තස්සේව භවස්ස අභිනිබ්බත්‍යා එත්තාවතා කෝවාවුසෝ බිකු අභිඤ්ඤේයං අභිජානාති පරිඤ්ඤේයං පරිජානාති අභිඤ්ඤේයං අභිජානතෝ පරිඤ්ඤේයං පරිජානතෝ දික්ඛේ ධම්මේ දුක්ඛස්ස අන්තකරෝ හොති. එවැත්නි ස්පර්ශේ ඒකාන්තියකි එක කොනකි. ස්පර්ශ සමුදය ස්පර්ශය හට ගැනීම දෙවෙනි කොනේ. ස්පර්ශ නිරෝධය මැදය මහම් කාර්ය තණ්හාව. මක්නිසාදයක් ඒ භවය හට ගැනීමට භවයට මැස්ම දමන්නේ මහම දමන්නේ තණ්හාව දැමි. මේ කාරණය තේරුම් ගත්ත පමණින් භික්ෂුවක් අභිඥා වශයෙන් විශිෂ්ට ඥානයෙන් දතයුත්ත අභිඥා වශයෙන් දැනගනි, පරිඥා වශයෙන් දතයුත්ත පරිඥා වශයෙන් දැනගනි, අභිඥා වශයෙන් දතයුත්ත අභිඥා වශයෙන් දැනගෙන, පරිඥා වශයෙන් දතයුත්ත පරිඥා වශයෙන් දැනගෙන දිටු දැමීම දුක් කෙලවර කරන්නේ. මෙහිම ප්‍රකාශ කළාට පස්සේ දෙවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ මතය මෙහිම ප්‍රකාශ කරනවා. අපි එක සාරාංශ වශයෙන් කෙටියෙන් සඳහන් කරමු. ඔය රටාව තමයි වහන්සේ පිළිතුරේ මූලික වචන ටික විතරක් සඳහන් කිරීම සෑහෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ මතයට අනුව එක කොන අතීතය, දෙවෙනි කොන අනාගතය, මැද වර්තමානය. පච්චුප්පන් මෙහුම් කාර්ය තණ්හා. එහෙම ප්‍රකාශ කරන තුන්වෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ මතය ප්‍රකාශ කළා. එක කොනක් සුඛ වේදනාව, දෙවෙනි කොන දුක් වේදනාව, මැද අදුක්ඛම සුඛ වේදනාව, මධ්‍යස්ථ නොදුක් නොසුව වේදනාව. නම් කාර්ය තණ්හ. හතරවෙනි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ මතය ඉදිරිපත් කළා. එක කොනක් නාමය, දෙවෙනි කොන රූපය, මැද විඥානය. නම් කාර්ය තණ්හ. පස්වෙනි ස්වාමීන් වහන්සේ නමක් තවත් මතයක් ඉදිරිපත් කළා. එක කොනක් ආධ්‍යාත්මික ආයතන 6, දෙවෙනි කොන බාහිර ආයතන 6, මැද විඥානය. නම් කාර්ය තණ්හ. හයවෙනි ස්වාමීන් වහන්සේ තමාගේ මතය ඉදිරිපත් කරනවා. එක කොනක් සක්කාය. සක්කාය කියලා කියන්නේ පංච පාදානස්කන්ධයටම නම. සක්කාය දිට්ඨිය කියන තැන තියෙන සක්කායයි. දෙවෙනි කොන සක්කාය හැමදේ. සක්කායි හටගන්නේ. මැද සක්කාය නිරෝධය. නම් කාර්ය තණ්හ. මේ විදිහට විවරණ හයක් සභාව ඉදිරියට ආවට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් යෝජනා කරනවා. එවැනි අපාතරේ මේ විදිය යෝජනා හයක් මේ ඉදිරිපත් කළා කියනවා. අපි භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් මේ කාරණේ වාර්තාව ඉදිරිපත් කරමු. භාග්‍යතුන් වහන්සේ යම් ආකාරයකට මේකට විවරණයක් දෙනවා නම් මේ ආකාරයට දරාගන්න කියලා. ඒකට එකඟ වෙලා මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වාර්තාව ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ නිවසනවා. කස්සනු කෝභන්තේ සුභාසිතං කාගේ කීමද ස්වාමීන් වහන්සේ? හරි, බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර. සබ්බේ සංඝෝ භික්ඛවේ සුභාසිතං පරියාය. නුඹලගේ හය නමගේම කීම් ඒ අතින් බලනකොට, පරියායන් කියලා කියන්නේ එක් එක් අතින් බලනකොට ඒ හැම එකක්ම හරි. නමුත් මම පාරායන වගේ මෙත්තේ සූත්‍රයෙන් මේකයි අදහස් කළේ. එහෙනම් පස්සේ එකන්තිය පස්ස සමුදය දෙවෙනි අන්තයේ මැද නිරෝධය සංහාව නැහැ. මේ විදිහට පිළිතුරු දීමෙන් අපට පෙනෙනවා මේ ගාථාවේ ගැඹුරු අර්ථයක් වගේම පුළුල් අර්ථිකුත් තිබෙනවා. මේ විවරණ හයම හරි. දැන් අපි බලමු මේ විවරණ හය ටිකක් තේරුම් ගන්න. මොනවද මේ? ඇත්ත වශයෙන්ම මේ විවරණ හය විදර්ශනා කර්මස්ථාන හයක් හැටියට අපට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ප්‍රායෝගික වශයෙන් වටිනාකමක් ඇති ගාථාවක් මේක. මේ විවරණත් ඒ වගේ. දැන් මෙතන මේ කියවෙන මේ සිබ්බණිය, මේ මහුම් කාර්ය, එහෙම නැත්නම් ජෙතුම් කාර්ය මොකද්ද කරන්නේ? පළවෙනි විවරණය අනුව ස්පර්ශ අන්තය, ස්පර්ශ සමුදය, ස්පර්ශ හට ගැනීම කියන අනිත් කොනක් එක ගැටලන. ඒ මැද තියෙන පස නිරෝධය අනතක කරලා නැතක ආයරලා. ස්පර්ශ නිරෝධය කියන මේ මැද තිබෙන ධර්මයේ යටයි අවිද්‍යාව තියෙන්නේ. ඒක නිසායි අර මජ්ජේ මන්තා නලිප්පති නැද තිබෙන ධර්මය තේරුම් ගත්තොත් එතනක මුක්තිය තණ්හාවෙන් මිදුණා. ඒකට මැද තිබෙන ධර්මය ගැනයි අපේ විශේෂ අවධානය යොමු යුත්තේ. ඒකට මේ සිබ්බණිය නම් තණ්හාව අර පස්සය, පස්ස සමුදය යටලනවා, පස්ස නිරෝධය නැතකහරි. පළවෙනි විවරණයට අනුව දෙවෙනි විවරණයට අනුව අතීතයත් අනාගතයත් ගැටලනවා, වර්තමානය නැතකහරි. තුන්වෙනි විවරණයට අනුව සැප වේදනාව, දුක් වේදනාව ගැටලනවා, අදුක්ඛ මසුක් වේදනාව නැතක ආයි. හතරවෙනි විවරණයට අනුව නාමයත් රූපයත් ගැටලනවා, විඥානය නැතක ආයි. පස්වෙනි විවරණයට අනුව ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් ගැටලනවා, විඥානය නැතක ආයි. හයවෙනි විවරණයට අනුව සක්කායයක්, සක්කාය සමුදයක් ගැටලනවා, සක්කාය නිරෝධය නැතක ආයි. මේ මැහිමේදී කෙටිමේදී අර පරතරය නැතකහරි මේ ගැටලෑමක් සිද්ධ වෙන බව අපි කලින් අපි සඳහන් කළා. මේ අපට පේනවා මැද නැතකහරිම ස්වාභාවිකව සිදුවෙන දෙයක් ප්‍රත්‍යඥ පුද්ගලයා අතර. අවිද්‍යාව සැඟවිලා තියෙන්නේ එතන. මේ මැද හරි ආකාරය තේරුම් ගත්තොත් ඒක විරාගයට තුඩු දෙනවා, නොයල්මට තුඩු දෙනවා, අපහැරීමට තුඩු දෙනවා, විමුක්තියට තුඩු දෙනවා. දැන් මේ කර්මස්ථාන ගැන ටිකක් යඟුරට තේරුම් ගන්න උපකාර වන සාධක සූත්‍ර කීපයක් අපි මතු කරගන්න බලමු. කෙටියෙන් මේ පළවෙනි විවරණයට පස්ස සමුදය, පස්ස නිරෝධය කියන කාරණයට අදාළ ධාතු විග්‍රහයක් අපට හම් වෙනවා සුත්ත නිපාතයේ ද්වේතානුපස්සන සූත්‍රයෙන්. සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සා අධ්‍යත්තං ච බහිද්ධාච යං කිංචි අධ්‍යේවිතං ඒතං දුක්ඛං කිඤ්ඤත්වාන මොස ධම්මං පලෝකිනං පුස්ස පුස්ස වයන් පස්සං ඊවං සත්ත විරජ්ජති වේදනානං කය අභික්ඛුනි චාතෝ පරිණිබුත ආධ්‍යාත්මික සහ බාහිර සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ යම් වේදිකයක් වේද ඒ සියල්ලම දුක යයි තේරුම් අරගෙන දැනගෙන මුලා කරන සුළු බිඳී යන සුළු දෙයකයි තේරුම් අරගෙන ඔන්න ඊළඟට එනවා අවශ්‍ය වෙන පාඩිය පුස්ස පුස්ස වයන් පස්ස ස්පර්ශයක් ස්පර්ශයක් පාසා වේවීම ගෙවියාම භංගය දකින්නේ ඒ වන් තත්ත්ව විරජිතේ මෙසේ එහි නොඇලේ වේදනාවන්ගේ ක්ෂය වීමෙන් තණ්හා කුසකින් මිදුණා ඉන්නෙන් මිදුණා වූයේ තැනැත්තේ පිරිනීමටපත් වේ මෙයින් පිරිනමන එතකොට අර පස්ස නිරෝධය සාමාන්‍යයෙන් අමතක වෙන බව සමුදේ පක්ෂයේ වැඩ කරන හිතට අන්නේක නිසා පස්ස නිරෝධය භංගය දැකීම භංගය දකින අවස්ථාව වගේ මෙතන කියන්නේ ඊළඟට දෙවෙනි විවරණයට අදාළ කටි සාධක සුසුක්යක් මතු කර ගන්න බලමු අතීතයත් අනාගතයත් ඒ දෙක මැද තිබෙන වර්තමානය මධ්‍යම නිකායේ බද්දේක රත සූත්‍රයෙන් අපට ඒකට උද්දෘත පාඨ හමු වෙනවා අතීතං නාන්වා ගමිනේ නප්පටිකං කේ අනාගතං යදතීතං පහිනං තං අප්පත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්තත් විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රූහෙති අතීතයේ ලුහුණ බඳින්නේ අතීතයේ ඔස්සේ එළවා නොයන්නේ අනාගතේ නොපතන්නේ යමක් අතීතද ය ප්‍රහීනේ අනාගතය තාම නොපෙමිනේ යමි වර්තමානෝ ධර්මේ වර්තමානෝදේ ඊ එතන විදර්ශනා වශයෙන් දකීද ඊතන ඇදෙමින් එයින් නොකෙවෙමින් දක්නා වූ විදර්ශනා අපත්තේ නොනැති පුද්ගලයන් වලන් සංස්කාර සම්මර්ෂණයේදී උග්‍ර විදර්ශනාවේදී වර්තමාන සංස්කාරයි සම්මර්ෂණය කරන අතීත අනාගත පච්චුප්පන්න කියන මේ පිළිවෙලකට දක්වන්නේ ඒකයි අතීත සංස්කාර සම්මර්ෂණය පහසුයි අනාගත සංස්කාර සම්මර්ෂණයක් පහසුයි වර්තමාන සංස්කාර තමයි අතහැරෙන්නේ අල්ලගන්න අමාරු නමුත් උග්‍ර විදර්ශනාවේදී ඒකයි සම්මර්ෂණය කරන්නේ මේ පමණක් ඇති ඒ දෙවෙනි විවරණයට තුන්වෙනි විවරණේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ගැන කියන කොටස ඒකටත් අපි කලින් අවස්ථාවක පිළිගැලස විස්තර කරලා තියෙනවා චුල්ල වේදාල සූත්‍රයේ ධම්මදින්න අරහත් නිවන්සේ විශාක උපාසකතුමා අතර සැප දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනා ගැන කියන දීර්ඝ ධම්ම විස්තරය අවශ්‍ය කීටි කොටස විතරක් අතු කරගත්තොත් සුඛාය වේදනායි දුක්ඛා වේදනා ප්‍රතිභාව දුක්ඛාය වේදනායි සුඛා වේදනා ප්‍රතිභාව අදුක්ඛම සුඛාය වේදනා අවිජ්ජා ප්‍රතිභාව අවිජ්ජාය විජ්ජා ප්‍රතිභාව විජ්ජාය විමුක්ති ප්‍රතිභාව විමුක්තිය නිබ්බාන ප්‍රතිභාව සැප වේදනාවේ ප්‍රතිභාගයේ අනිත් පළුව දුක් වේදනාවයි දුක් වේදනාවේ ප්‍රතිභාගයේ සැප වේදනාව මේ දෙක අතර තියෙන චක්‍රාකාර සම්බන්ධය මේකෙන් මිදෙන්න බෑ නමුත් මැදින් තිබෙන අදුක්ඛම සුඛ වේදනාව නොදුක් නැසුව වේදනාවේ ප්‍රතිභාගයේ අවිද්‍යාව උන්නර මධ්‍යස්ථ වේදනාවට උපේක්ෂාවට යටින් අවිද්‍යාව තිබෙන හැටි පැහැදිලි වෙනවා නමුත් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා විමුක්තිය එතනයි තියෙන්නේ අවිජ්ජාය විද්‍යා ප්‍රතිභාගෝ අවිද්‍යාවවත් කළ හැටි විද්‍යාව මත විද්‍යාවෙන් විමුක්තිය මත වෙනවා විමුක්තියෙන් නිවන නිවීමද ඒ විවරණයට ගියේ ඇති ඊළඟට හතරවෙනි විවරණය බලමු නාමයක් රූපයක් නැදින් විඥානය මේකටත් අපි අර කලින් උපුටා දැක් ප්‍රේතානුපස්සනා සූත්‍රයේ උපුටා දැක් වූ ගාථා දෙකක් යන්තමින් මතක් කරගන්න ඒච රූපෝපදා සත්තා ඒච රූපට්ඨායන නිරෝධං අපජානන්තා ආරංකාරෝ සුනබ්බං ඒච රූපේ ප්‍රඥාය රූපේසු අසංඛිතා නිරෝධේයේ මුච්ඡන්ති තේ ජන මච්චුපානි යම් සත්‍යෝ රූප භවයන් තෙලෙමෙද්දේ අරූප භවයන් නිසිතින්නා වූ යම් සත්‍යෝ විද්දේ ඒ හන දිනෙකම නිරෝධේ තේරුම් නොගත්තා වූ නවතනාතත් භවයටම පෙමිණි නමුත් යම් කෙනෙක් රූපය පිළිසඳ දැනගත්තා නම් අරූපේ නොරඳුනා නම් නිරෝධේ විමුක්ත වෙනවා නම් එතන කියන නිරෝධේ විඥාන නිරෝධයයි භව නිරෝධයයි ඒ විමුක්ත පිටලෙන් තරයි මච්චු හායින මාර්යා පළපහරි මේක යන්තමින් මතක් කරගන්න සෑහෙනවා අර කලින් අවස්ථාවක සඳහන් කළ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නට කලින් ඊට පසුවත් අර ආලාර කාලාමාදීන් රූපයෙන් මිදෙන්න උත්සාහ කළේ අරූපය බදා ගැනීම. බුදුරජාණන් වහන්සේ පමණයි පෙන්ණුම් කරලා දුන්නේ අරූපය තුලත් රූපය හැංගිලා තියෙනවා කියලා. රූපයෙන් මිදෙන්න බැහැ අරූපය අල්ලා ගැනීම. ඒ දෙකෙන් මිදෙන්න ඕන. මිදෙන්නේ කොහොමද? රූප අරූප දෙකම බෙන් කරලා දක්වන විඥානයේ නිරෝධය භව නිරෝධය. මේ ගැඹුරින් සඳහන් කළ කාරණය කෙටි උපමාවක් ආශ්‍රයෙන් තේරුම් ගැනීමට නම් අප කීප සැරයක්ම සඳහන් කළ අර ඒ දණ්ඩ උඩ බල්ලාගේ උපමාව ගනිමු. ඒ දණ්ඩ උඩ බල්ලා අර පෙනෙන බල්ල දිහා බලන්නේ තමන්ගේ ඡායාව දිහා බලන්නේ මක් නිසාද? අර ජලයේ පිළිඹු කරන ස්වභාවය තේරුම් නොගැනීම නිසා. අර පිළිඹු කරන ස්වභාවය ඇති ජලය වගේ තමයි විඥානය. පෙනෙන බල්ලටත් බලන බල්ලටත් මැදින් තිබෙන්නේ මේ විඥානය. අන්න එතකොට ඊනුත් ගන්න පුළුවනි මේ විඥානයේ නාම රූප දෙකට මැදින් තිබෙන්නේ මක් නිසාද කියලා. මේ සාමාන්‍ය නාම රූප විඥාන විග්‍රහයේදී මේවා ගැන කියවෙන්නේ නැහැ මම හිතන්නේ. එතකොට අපිට තේරෙනවා විඥානය මක් නිසාද මැදින් තිබෙන්නේ කියලා. ඒක අවබෝධ කර ගැනීම අපහසුයි මායාත්මක නිසා. ඒක අවබෝධ කරගත්තා නම් අර බල්ලා ඒ දණ්ඩ උඩට වෙලා බලදී යවනවන ගොරවෙන් ඉන්නේ නැහැ. ඊළඟට තියෙන විවරණය අධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6 මැද විඤ්ඤාණය. ඒකත් කෙටියෙන් සඳහන් කිරීම සෑහෙනවා. ද්වං භික්ඛවේ පටිච්ච විඤ්ඤාණං සම්භූති කියලා එහෙම සඳහන් වෙනවා. විඤ්ඤාණය කෙටිවන්නේම දෙකක් කියන හැඟීම මුල් කරගෙන. ආධ්‍යාත්මික බාහිර ආයතන දෙක. කලින් සඳහන් කළා මේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි කියලා වෙන් කර ගැනීමම තමයි විඤ්ඤාණය. ඒ නිසා විඥානයේ මැදින් තියෙන. එතකොට ওই දෙකට මැදින් තියෙන විඥානයේ යම් අවස්ථාවක තේරුම් ගත්තා නම් මේක බෙන් කර ගැනීමම දෝෂය බව තේරුම් ගන්නවා. අජ්ජත්තේ ඈත සීමාව බයිද්ධාවේ මෑත සීමාව. මේ දෙක අතරේ පරතරය හිතෙන්ම හදාගත්ත එකක් කියලා එතකොට අවබෝධයි. ඊළඟට 6 වෙනි විවරණය. සක්කාය සක්කාය සමුදය. මේ සක්කාය කියන වචනේ නිතර හමුවෙන්නේ නැති නිසා ඒක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. දෙතින් බුදුරජාණන් වහන්සේ සක්කාය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් හැටියටයි. සක්කාය මේ සමූහයක් නැත කියලා ඝන සංඥාවෙන් ගැනීම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒකමයි. සක්කායට හේතුව තමයි සමුදය තමයි ඡන්දය. ඕනෑකම කැමැත්ත ඇති වුණාම තමයි මේ සමූහය එකක් හැටියට ගන්න. ඒ චන්දරාග ප්‍රහාණයම තමයි සක්කාය නිරෝධය. එතකොට ඔන්නෑ විදිහට විවරණ 6 පිළිබඳව කර්තාන වශයෙන් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු කාරණා ගැන අපි යන්තම් කෙටියෙන් විතරයි මෙතන සඳහන් කළේ. දැන් ඊළඟට අපි මේ මෙහිමයි ගැතිමයි ගැන ටිකක් හිතව දන්න බලමු. මෙහිමේදීත් ගැතිමේදීත් එක්තරා ගැටවැටීමක් අර පරතරය නැති කිරීමක් සිද්ධ වෙන බව අපි සඳහන් කළා. මේ ගැටවැටීම කෙරෙන්නේ ඇලීම් වෙලීම් පැටලීම් නිසා. මහා නැතිමක නම් ඉදිකටුවේ යටට යන යන වාරයක් පාසා යටි නූල ඉදිරියට පැනන ගැටයක් ගන්නවා. මේ ඇද ගැනීම ඇති තාක් මහුම දික් වෙනවා. මේ මෙහිමත් ගැටීමත් අතර සම්බන්ධතාව සමහර විට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මානව කියලා කියන්නේ දෙපොට එකක් කරගන්න තැක් කිරීම. රෙදි දෙපොටක් එකක් කරගෙන මහන. යටිමෙදි කරන්නේ නූල් පටක් හරි බූල් පටක් හරි අරගෙන ඒක දෙකක් කරගෙන එකපඩ දෙපඩ කරගෙන ගොතාගෙන ගොතාගෙන යනවා. දෙකේදීම ගැටවැටෙනවා. මේ ගැටවැටීම් කරන්නේ ඇලීම් වෙලීම් පැටලීම් නිසා. මේ භවය ගොතන්නේ සංහා පූනෝ භවිකා නන්දිරාග සාගතා තත්ස තත්සාභිනන්දිනී කියන උපපද මාලාවක් සංහාවට තියෙනවා. සංහා නැමැති මහංකාරය හඳුන්වන්නේ පුනර්භවය නැමැති භවයක් ගොතාලානේ. තුටු වීම ලැබීම සහිත වූ ඊතන සතුට වන ස්වභාවය ඇති සංහාවක් අන්නර මෙහිම වගේ. මෙහිමේදී ගෙතීමේදී කරන ඉදිකටුවෙන් හරි එහෙම නැත්නම් අර යටි නූලෙන් හරි කරන මෙහි එහෙම නැත්නම් අර ගොතන කටුවේ නෙප්පියෙන් කරන ඒ ගෙතීම වගේ දෙයක් මේක. ඒ වගේම තමයි මේ භවය ගෙතෙන්නේ. තණ්හා මුල් කරගෙන ඇති වෙන මේ උපාදානෙ ඇද ගැනීමෙන් ඒ වගේම තණ්හා මාන දික්ටි ඇලීම් වෙලීම් පැටලීම් තණ්හාවෙන් ඇලීමක් මානෙන් වෙලීමක් දික්ටියෙන් පැටලීම මේ විදිහට තමයි එතකොට භවය ගෙතෙන්නේ. උපාදානෙ ඇති තා භවයේ දිගට දිගට ගෙතෙනවා. යම් අවස්ථාවක හරි යටි නූල ඉවර වුණා නම් හරි යටි නූල ඇදලා දැම්ම නම් හරි මුළු මහත් නැවුමම එතනම ලිහිලා යනවා. යම් අවස්ථාවක ගෙතුමක අර ගොතන කටුවෙන් යතේට ඇද ගැනීම වෙනුවට ඉවතට ඇද දැමීම වුණා නම් අර අදිනහර ගැට පෙළවෙනුවට ඒව ඇද දැමීමක් වුණා නම් මුළු මහත් ගෙතුමම ලිහිලා යනවා. ගෙතුම කියලා කියන්නේ අදිනහර ගැට පෙළ. මේක තමා වෙතට ඇද ගැනීම නිසායි ගෙතුමක් වෙන්නේ. එහා පැත්තේ ඇදලා දැම්ම හැටිය මේ ගෙතුම එහෙම පිටින්ම ඒ ක්ෂණයෙන්ම ලිහිලා යනවා. ඔන්න භවයක් භව නිරෝධයක් අතර වෙන ශෝක. පැවැත්ම ගැට වැටීමක් දුකක්. නැවැත්ම ගැට ලිහිීමක් සැනසීමක්. පැවැත්ම ගැට වැටීමක් දුකක්. නැවැත්ම ගැට ලිහිීමක් සැනසීමක්. නක්ඛප්පයන්ති නපුරේ කරුන්ති යච්ඡන්ත සුද්ධියති නති වදන්ති ආදාන ගන්ථං ගති සංවිසජ්ජ ආසන්න කුප්පන්ති කුංචි ලෝකේ. සුත්තම් පහති අට්ඨක වගේ සුද්ධට්ඨක සූත්‍රේන ගාථාවක් ඒක. රහතන් වහන්සේලා ගැන කියන්නේ ඒ රහතන් වහන්සේලා ඒ විමුක්ත පුද්ගලයෝ දෘෂ්ටි ස්ථානන්නේ නැහැ. දෘෂ්ටි පෙරටු ගන්න කරන්නේත් නැහැ. මේ අත්‍යන්ත සුද්ධත්වයයි කියලා කියාපාන්නේත් නැහැ. ආදාන ගන්තං ගති සංවිසජ්ජ ගැට වැටුණ අදිනහර ගැටිය ලියල දැමිලා ආසන්න කුබ්බන්ති කුහුංචි ලෝකේ ලෝකේ කිසිම තැනක ආශාවක් නැහැ. දැන් එතකොට අපට මේ යෝ උභන්ති විදිත්වානාදී ගාථාවෙන් අපි ඉදිරිපත් කළ මේ විවරණය ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ මුළු මහත් දේශනා පිළිම සාරාංශයක් හැටියට වුණත් මතු කරලා දක්වන්න පුළුවන්. වැඩි දෙයක් නොවේ අපි දේශනා පිළිවෙල ඉදිරිපත් කළේ උන්වය කියන කොන් දෙකයි මැද. ওই කොන් දෙකත් මැදක් පිළිබඳ කථාන්තරයේ තුලම තියෙනවා පටිච්ච සමුප්පාදය පිළිබඳවත් මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳවත් ගැඹුරු දර්ශනයක්. ගැඹුරු වගේම පුළුල් අර්ථ ඇති ධාතාවක් කියලා මේ ධාතාව ගැන සඳහන් කළේ එක. දැන් එතකොට මේ සාරාංශ විදිහේ මේ ධාතාව ඉදිරිපත් කිරීම නිසා අපි මේ දේශනා මාලාවේ අවසානයක් දැකීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ නිවන පිළිබඳව ඇති දුර්මත රාශියකටම හේතුව ප්‍රතිච සම්පාද ධර්මයක් මධ්‍යම ප්‍රතිපදාවක් පිළිබඳව තියෙන වැරදි වැටහීම් කාශය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට භවාරාම භවරත භව සම්මුතිකා කියන විදිහට භවෙහි ඇලෙන්නා වූ මේ සත්වයින්ට භව නිරෝධයේ උච්ඡේදයක් හැටියට පේන්න පටන් ගත්තා. එනිසා අටුවාචාර්යන් වහන්සේලා පවා මේ භව නිරෝධයට බය වෙලා භව තෘෂ්ණාවට තුඩු දෙන්නා වූ ඉවරණ ඔස්සේ නිවන තේරුම් ගන්න යම් යම් ප්‍රයත්න දැරුවා. එතකොට ශතවර්ෂ ගණනාවක් තිස්සේ නොයෙකුත් විපර්යාස මැදේ වල් බිහි වී ඇති මේ නිවන් මඟ හෙළි කිරීමට අප මේ දැරිය වූ ශාසනික ප්‍රයත්නයෙන් යම් කුසල සම්භාරයක් අත් වුණා නම් ඒ සියල්ල මේ දේශනා පිළ පැවැත්වීමට අපට ආරාධනා කර වදාළ අතිපූජ්‍ය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේටම හිමි වේවා. වයෝ වෘද්ධ අවස්ථාවේ ප්‍රතිකාර ලැබමින් බැහැර වැඩ විසිනු වහන්සේගේ සීල රෝගාබාධ සුව වී කායික මානසික සැප විහින සැලසී චිර කාලයක් ශතවර්ෂාධික කාලයක් ජීවෙන පෙරසිත්වා උන්වහන්සේගේ සීල ධර්ම ප්‍රාර්ථනාව සමර්ථිත්වා. ඒ වගේම මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමටත් කන්නති ලෝකයාගේ යහපත කායව ප්‍රතිගත කර ගැනීමටත් උනන්දු වන යෝගාවචර සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යෝග කර්ම වහවහා මුදුන්පත් වේ. දියෙන් මඩින් නොතැවුරුණු පැහැපත් පෙත්තෙන් බබලන මිහිරි සුවඳ ඇති අරහත් පියුම් මේ නිස්සාරණ පියුම් විලේ හැම පැත්තෙන් පිපේවා. අපෝ හැදූ වැඩූ දෙමාපියන්ටත් නුවණැස පෑදූ ගුරුවරුන්ටත් මේ ජීවන යාත්‍රාවට අතීත දුන් ඥාති මිත්‍ර දායක කාර්කාදීන්ටත් මේ ප්‍රණීත දේශනාම කුසලයක් තියෙනවා. ඒ හැම දෙනෙක්ම පැතූ යම් හොදියකින් උතුම් මම මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා. සියලු දෙවියෝද සියලු ප්‍රඥාවෝද සියලු ශක්තියෝද මේ දේශනාමය කුසල අනුමෝදන් වී ශාන්ත ප්‍රණීතුරු මහා මහණෙනි දුක් කෙලවර කරගනිත්වා. ශ්‍රී සම්බුද්ධ ශාසනය චිර කාලය ලෝකේ බැබලේවා. සුදේශිත ධම්මපද පුෂ්පයන් රැස් කර තැන් මේ දේශනා මල්දම් බුදුරජාණන් වහන්සේගෙන් පවා ගරු බුමන් ලැබූ ධර්ම චෛත්‍ය රාජයන් වහන්සේටම පූජා වේවා පූජා වේවා පූජා. තාවතා චම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධා. තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතාන් මොදන්තු සබ්බ සම්පත්තිසි තාවතා සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තාන් මොදන්තු සබ්බ සම්පත්තිසි ආකාශට්ඨාරි බුම්මට්ඨා දේවානාදා මහිද්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චං ලක්ඛති සාස ආකාශට්ඨාරි බුම්මට්ඨා දේවානාදා මහිද්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනා ආකාශට්ඨාරි බුම්මට්ඨා දේවානාදා මහිද්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන්තං ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු නාති ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු නාති ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු නාති එනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණත එනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණත එනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණත
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.